సమంతా చక్కవాలి సూఅత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ హంసేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని అద్ మే ఉతుం ధర్మానుశాసనవ సందహా సదహతి దాయకత్వేగిన కటయుతు కరన్నే కొలంబాట పదించి వైద్య చందిమాలి గుణరత్న మహాత్మ్య ప్రధాన పిన్వత్ పిరిసై మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్నే వైద్యతుమి ఎతులు పినతున్ సెలు దినాటమ దేశనావ అవసాని అప్పి అనుమోదనా కరంట బలాపొరొత్తు వెనువా దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్వత్ని అపిట గొడాకు అరదిన్ని మే పెనినదే తీయన దయాత్మ కేల హితన నిసా ఏకతమై కెనుగుడు అరదిండి హేతు అపిట మే పెనిన మట్టమ తీయన మట్టమక్మ కేల అపి హితాండ గ్యామ తమై అపిట అరదిన్ని ఎతకుడ పెనినదే తీయన మట్టమమ కేల బలనికిన్ తమై ససర నిర్మాణే వెన్ని ఏకన అపిట పెనిన మట్టమ తీయన మట్టమమ కీల బలాండ గియాట పస్సి తమై సంసారే నిర్మాణి వెని తీయన మట్టమటమ అదునగత్తామ ససర నిమా వెను బలన హరి లేసి బుద్ధరజనాసికి మౌలిక దేశన అందునగండి ఏకన పెనిన దే తీయన దేమ కీల హితాండ గియాట పేన్ని హితిన్ని అపి దకిన్ని హితిన్ని ఎసహరహా సితిం అందునా గణీం సితిం వితర్క కిరీం సితిం విచారీం నితిన్ని ఇతడు అపి అపి హితన మట్టమట లోకే సాధారణై కిల గలపనికిన్ తమై అపి అర్బుదే నిర్మాణి వేణి లోకే ముకుత్ నే నిమి ఏకిం కియవేణి లోకే ముఖాక్వత్ నే నికం హిస్ దేయక్ వగే అపి ఇన్ని సంపూర్ణిం అవుల్ వెచ్చ తనక కియల నిమి అపి మి కియన్ని లోకే తీయన మట్టమట మాదునా గనీమిం తమై లోకే దుఃఖ నిమావిన్ అన్ని ఇతన తమై దుఃఖే నిమావ కొతనద దుఃఖే నిమావ దుఃఖే నిమావ తీయన్ని లోకయ మే తీయన మట్టమటమ దకిండ పొడుతు వినో ఇక్కడ అపి కియన్ని యథాభూత జ్ఞానే కియల ఒకటి ధర్మీ తోరని యథాభూత జ్ఞాన దర్శనం కేల ఇక ఏ విధియట యథాభూత జ్ఞానయ పదనం కరగిన యథార్థవాది జ్ఞానే పదనం కరగిన దర్శనే పాల కరగాను ఇతడు ఏమి దాకిండి గియాట పాసి దుఃఖ అదే నెహ అయి హరిమ స్వభావిక వినో అయా హరిమ స్వభావిక మీ స్వభావిక రిద్మయ వగే ఆగి జీవితే ఎబ్బందు శ్రావకే కూడా కిసిదాక వరదిన్ని నె అయా హరిమ స్వభావికాయని ఎదుటే కెనిక్ స్వభావిక ఉనామ ఏ స్వభావిక వెచ్చకినాడు కవదావత్ జీవిత వరదిన్నే ఇవగేం ఏ స్వభావిక వెండ వెండి ఆతుల కంపెనీయక్ నిర్మాణీ వెన్నే కానీ మొన మట్టమట ఉన్నా దా మీ స్వభావధర్మి కంపెనీట పత్తిన్ని నేని బాహిర లోకే పదనం కరగా కానీ తత్వన్ పదనం కరగను కానీ ఉదాహరణయక్ విధియట వతురట దాన ఓన దయక్ హేదిలేను మలమూత్ర తేదిల యనో పిరుసుదు ఏవ తేదిల ఓణమ దేయక్ అపి వతురట హేదిల యనో ఇతరు వతురు ప్రధాన దే ఎతులే అనిమట హోదండ బే కీల ఎకక్ నే అనిమ స్వభావ ధర్మేట అయితి ఎకక్ నీ దెం మీ వాతేట ఓణ దేయక్ అవునాం హమాగన యనో హమాగన యండ బే కీల ఎకక్ నే ఓ అహువిన ఓణ దేయక్ హమాగన యనో ఎందుకంటే మీ స్వభావిక ఉన్నాడు పాస్సే యాతుల గెటుమక్ నిర్మాణీ విన్ని నెహే యా హరిమ స్వభావికాయ్ ఏ స్వభావిక విన్ని కుహమద్ లోకయ తీయన మట్టమటమ అందునగాను පේන දේ තියෙන දේ කියලා හිතන්නේ. පේන දේ තියෙන දේ කියලා හිතුවම යා ඒකනේ. දැන් අපි හැමෝම අඳුරගන්නේ පේන දේ තියෙන දේ කියලානේ. ඇත්තටම තියෙන දේක් තමයි මට පේන්නේ කියලානේ. මට පේන මට්ටමෙන්නේ අපි ලෝකේ අඳුනගන්නේ. ආ මට පේන පේන විදිහ ඒකනේ අපි එක එක විදිහට අඳුනගන්නේ. ලෝකේ එක එක විදිහටනේ අපි අඳුනගන්නේ. එක එක විදිහට අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම මනස තුල මැවෙන තත්වයක් නේ. මොකුත් නැහැ නේ මේ අඳුන ගන්න එක මනස තුල මැවෙන එකක් නේ. සමහර අය දරුවා කියලා හිතනවා. සමහර අය ඒ එක එක විදිහට එයා ඒ බලන බලන විදිහට සිතුවිලි චිත්ත සංස්කාර ගලන්නේ. බලන බලන විදිහට. ඒ කියන්නේ තමාර එක්කෙනෙක් දැක්කාම කෙනෙකුට රාගය උපදින්න පුළුවන්. තව කෙනෙකුට එයා ගැන සෙනෙහසක් උපදින්න පුළුවන්. තව කෙනෙක් දෝමනසයක් උපදින්නත් පුළුවන්. තවත් කෙනෙකුට දෝමනසයක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇති වෙන්නේ ආ බලන විදියට අනුව මිසක් තියෙන විදියටම ඇති වෙච්ච එකක් නම් හැමෝටම ඒක ස්වභාවය. දැන් තියෙන විදියටම අපි තුල උද්ගත වෙන තත්වයක් නම් තර්කයක් විදියට ගත්තත් හැමෝගෙම චිත්ත ප්‍රවාහය තුල සමපාත බවක් තියෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ලස්සන කාන්තාවක් දැක්කාම තරුණයෙකුට යම් කිසි රාගසිතක් උපදින්න පුළුවන් මේ කාම භූමියේ හැටියේ. අපි අයි මේ කාම භූමියට අදාළවනේ අපි ඉන්නේ. ඒක ප්‍රධාන ප්‍රවාහය අපි. කාම ධාතුව ක්‍රියාත්මක වෙන එක. ඒක ඇතුලේ අවිද්‍යා ධාතුවෙන් අනුබලයක් ලැබෙනවා. කාම ධාතුව කොහොමද හැසිරෙන්නේ? අවිද්‍යා ධාතුව කොහොමද හැසිරෙන්නේ කියලා අපි ඕන තරම් දේශනා කරලා තියෙනවා. ඒකයි අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. එතකොට පින්නතුන් තේරුම් ගන්න එක දෙයක් මොකද්ද මේ මේ ලෝකේ අර මේ ඔය පින්නතුන්ලා පෙනෙන දේ තියෙන දේ කියන එක ඇතුලේ තමයි ඒ තැන චිත්ත සංස්කාර ගලන්නේ. තියෙන විදියටම ලෝකේ අඳුනා ගන්නවා නම් එතන චිත්ත සංස්කාර ගලන්නේ නැහැ. මොකද ගලන්න විදියක් නැහැ. ඒ කියන්නේ සංසාරයට අදාළව සිතුවිලි ගැලීමක් සිද්ධ වෙන්න විදියක් නැහැ. ඒකයි මම කියුවේ දැන් ලස්සන කාන්තාවක් දැක්කාම කාම භූමියේ ඉන්න කෙනෙකුට අමුත්තක් නෙමෙයි රාගසිත උපදිනවා කියන එක. ඒකේ මොකද්ද තියෙන අමුත්ත? කිසිම අමුත්තක් නැහැ. ඒක අර සංස්කෘතික ධාරාවේ එක පිළිබඳ යම් කිසි ආකාරයක විවිධ විදියට කියවා ගැනීම ඒ සංස්කෘතියට අදාළව තියෙනවා. ඒවත් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනත් පරමාර්ථ පරාර්ථයේ මේ පරමත්ත වෙන්න බෑනේ. සංස්කෘතිය ඇතුලේ සමහර හැඟීම් ඉස්මතු කරන්නේ ඉස්මතු වීම සහ ඒවා ප්‍රකට කිරීම කරන්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරි සංස්කෘතිකයිනේ. එහෙම නැතු ඔයාලගේ සිත් බලන්නකො මේ වයසකයිගේ සිත් පවා හොඳට ඔයාලා තේරුම් ගන්නද? ඇලීම කියන එක ස්වභාවයෙන්ම හිතේ එනවා. වබණ ඇහුවත් එනවා, මේ ධර්ම සාකච්ඡා කළත් එනවා, කාලයක් පොත්පත් කියවලා එහෙම පාලනය කරන්න බෑ. ඒක වෙනස් කරගන්න රටාවක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් සමහර චිත්තාවේ ගුණත් එක පාරම අපි පාලනය කරන්න යන්නේ නැහැ. ඇයි බුදුරජාණන් සදාන්න මං හිතන්නේ නැහැ ඒක ඒක ලෝකෙ කිසිම ඉගැන්වීමක එච්චර ප්‍රබලව තියෙනවා කියලා. ඒ බුදුරජාණන් තමයි වදාළේ සමහර චිත්තාවේක එකපාරවත් කලමනාකරණී කරන්නේ නැහැ. ඒක එකපාර කලමනාකරණී කරන්න බෑ. ඒක එකපාර කඩන්න බෑ. අමාරුයි. ඒවා හයිය වැඩි. දැන් විශේෂයෙන්ම ඇලීම වගේ එකක් කාම භූමියට අදාළවනේ අපි මේ කියන්නේ. රූප භූමියට අරූප භූමිය තුන් භූමියට අනුව ගත්තාම ටිකක් වෙනයි. අපි මේ කාම භූමියට අදාළවනේ. මේ අපි කාම ලෝකෙනේ ඉන්නේ. වෙනත් ලෝක ගැන අපි කතා කරලා වැඩක් නැහැ නේ. ඒවා ගැනත් බුද්ධ ශාසනය ඕන තරම් මතුවෙච්ච තැන් තියෙනවා. නමුත් පින්වත්නි මේ කාම භූමියට අදාළව අපි බලනකොට පින්වත්නි අපට තේරෙනවා මේ අපේ චින්තන රටාව කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් සමහර තැන්වල සමහර චිත්තාවේග එකපාර පාලනය කරන්න කියන්නේ. දැන් රාගය වගේ එකක් නම් කොහොමත් එකපාර පාලනය කරන්න කියන්නේ. රාගයෙන් එකපාරටම වැටකන කෙනෙක්ව එකපාරටම ඇවිල්ලා වෙනස් කරන්නේ නැහැ. එයාගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ මේ එකපාරට. දැන් බලන්නකො නන්දහාමුදුරු වගේ කෙනෙක්ව එකපාරට බුදුරජාණන් වහන්සේ නන්දහාමුදුරු යා ජන ආදරය කරපු ජනපද කල්යාණී ගැන හිත හිතෙන්දලා දෙනවා. යා කිසිම භාවනාවක් යට වැඩිලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ගැන කිව්වහම ස්වාමීන් වහන්සේ හරියට විහිළු කරලා තියෙනවනේ යාට. පැවිදි වෙලා මේ ගැහණු කෙනෙක් ගැන හිත හිත ඉන්නවා කියලා කල්පනා කර කර ඉන්නවා කියලා හරියට බැනලා හරියට සංඝයා විහිළු කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ මල්ලිත් නේ අනික. නමුත් එහෙම ප්‍රවාහයක් ඇතුළුවත් බුදුරජාණන් වහන්සේක අවඥාවෙන් දැක්කේ නෑනේ. ගෙන්න ලැබි මොකද්ද? නන්ද. ඇත්තද මෙහෙම හිතනවා කියන්නේ? යකෝ කියලා. බලන්න යවංකකම. ඔව් මට එහෙම තමයි. මට එහෙම හිතෙනවා. මට එහෙම අතාරින්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ මේක කියන්නේත් මෙහෙමනේ. එතකොට යාට තිබිලා තියෙන්නේ රාග බරපතල රාගසිතක්නේ. උන්වහන්සේ ඊට පස්සේ ජනපද කල්යාණී පෙන්නලා මේ ජනපද කල්යාණී ගැන අහලා දිව්‍ය අප්සරාවනි පෙන්වුවා කියන්නේ ඊට පස්සේ. ඊට පස්සේනේ සංසන්දනය කරන්න කිව්වා කියන්නේ. ඊට පස්සේ හාඳුරු කෙලින්ම කියනවනේ නෑ ජනපද කල්යාණීට වඩා දිව්‍ය අප්සරාව ලස්සනයි කියලා. ඔවුන් එක වාසය කරන්න තියෙනවා නම් මං ඊට වඩා සතුටුයි. ඒ කියන්නේ කෙලින්ම තිබිලා තියෙන රාගේමනේ. මේ සෙනෙහස අරවා මේවා කිව්වට ඕක ඇතුලේ රාගේනේ තියෙන්නේ. සෙනෙහස කියන්නේ රාගේ මේක පැත්තක්. ඒක ඉතින් අමුතු දෙයක් නෙමෙයි. එතකොට ඒක බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔයා මොකද කරන්න ඔයා කරන වැඩින් මමත් අපහසුටපත් වෙනවා. මටත් මහ නින්දාවක්. ඔයා ඔහොම කරන්න එපා. මගේ මේ මේ ඔයා මගේ පවුලේ කෙනෙක් එහෙම කෙනෙකුත් මෙහෙම නම් මං කොහොමද සංඝයා ඉස්සරහට ගින් අනුශාසනා කරන්න කවදාවත් කියලා නැහැ. ඒ මොකක්වත් කියන්නේ නැහැ. මේකයි සමහර චිත්තාවේක එකපාරම අපි පෙළන්න යන්නේ නැහැ. ඒකනේ අඥා නිමිත්ත පබ්බය. ඒ කියන්නේ මේ අන්‍යෝ නිමිත්තකට හිත ගෙනihin ඒ කියන්නේ ඊට වඩා ප්‍රබල කුසල නිමිත්තකට යනවා හිත ගෙනියනවා. ඒකත් අසාර්ථක නම් ආදීනව නිමිත්ත. ඊට පස්සේ ආයේ හිතන එකේ ආදීනව බලන්න යාට පුරුදු කරනවා. මෙහෙම හිතුවම් මෙහෙම අමාරු වැටෙන්න පුළුවන්. මෙහෙම අමාරු වැටිච්ච අය ඔහොම හිතපු අය. කී කියන ඒක නිසා ඒ පැන නගින යම්කිසි අතුරු ඵලයක් තියෙන එක දිහා බලන් උගන්නනවා. එකපාර කරන්නේ ආදීනව නිමිත්ත. ඊට පස්සේ කියනවා අසත්‍ය අමනසිකාර නිමිත්ත. ඒ කියන්නේ එහෙම හිතනකොට මානසිකාරය වෙන පැත්තකට ගන්න පුරුදු කරනවා. ඒක දිගට දිගට කල්පනා කර කර ගියාමනේ ප්‍රශ්නේ පැන නගින්නේ. මානසිකාරය වෙන පැත්තකට සම්පූර්ණයෙන් හරවනවා එතනදීම් පින්නත් නේ. විතක්ක මූල ભેද නිමිත්ත මෙහෙම මට්ටමක් මගේ හිතේ කලින් තිබ්බේ නැහැ ආවි කොහොමද කියලා බලන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ කලින් නොතිබීනේ හැටගන්නේ දැන් මේ වෙලාවේ කේන්ති යනවා නම් ඒක පෙර තිබ්බ එකක් නෙමෙයිනේ. පෙර නොතිබී හටගන්න එක. ඒ හටගන්නේ කොහොමද කියලා? හටගන්න විදිය බලනවා විතක්ක මූල ભેද නිමිත්ත කියලා එකට කියන්නේ. ඊට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා තුල පින්වත්නි අබිනිග්ඝාන නිමිත්ත සිත වැඩිමකට පුරුදු කරගන්නවා. එතෙන් ගොඩාක් කේන්ති යනවා නම් මෛත්‍රී වගේ පොඩ්ඩක් වඩන්න පුරුදු වෙනවා. බලන්න එකපාරම කියන්නේ කේන්ති යනවා භාවනා කරන්න කියන්නේ. මේ කුසලයේ උපද්දවන රටාව බලන්න. දැන් මේ දේශනාවෙත් මාතෘකාව තියෙන කුසල්සිත වැඩිම කියන්නේ ඒක කුසල්සිත වැඩිම තමයි මේ ක්‍රියාවලිය භාවනාවේ කිය අවසාන කැලල. අවසාන කැලල අඥා නිමිත්ත පබ්බේ. එයා හැම වෙලාවකම මේ මෙතන කියන අඥා නිමිත්ත පබ්බේ කියලා ඇත්තට මෙතන කියන්නේ කුසල්සිතක් උපද්දවනවා කියන එක. කුසල් සිතක් උපද්දවනවා. කුසල් සිතක් උපද්දවනවා කියන්නේ ඇත්තටම කුසල් සිතක් උපද්දවනවා කියලා අලුත් වැඩක් කරන්න බෑනේ. යාට අමාරුයි. හිතන්නකො පින්නොත් කේන්ති ගියපු මිනිහෙකුට අලුතෙන් කුසල් සිත් උපද්දවන්න කිව්වොත් එමේ යා කොහොමත් ඒකට කැමති නෑනේ. එයා බලන්නේ කේන්තිය පිරිමහන්නනේ. ඒක පිරිමහන්න ගිහින් තමයි අර භවයට කර්ම රැස්වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙකුට කේන්ති එනකොට එයා හිතන්නේ බාහිර තියෙන දෙයක් නිසා බාහිර වෙච්ච දෙයක් නිසා මට කේන්ති ආවා කියලානේ. ඒ කියන්නේ බාහිර ලෝකයේ විසින් මාව අවුල් කරා වගේ එකක් නේ. අන්න එතන දේ එතන ඒතනදී තමයි පින්වත්නි තණ්හාව නිර්මාණය වෙන්නේ. එයාගේ සිත තුළ ඇති වෙන චිත්ත සංස්කාර ප්‍රවාහය බාහිර ලෝකයේ විසින් උද්ගත කරපු තත්ත්වයක් කියලා එයා ලෝකයේ දිහා බලන්න පුරුදු වෙනවා. අන්නේ ලෝකේ දිහා බලන බැල්මට තමයි තණ්හාව කියන්නේ. ලෝකේ දිහා බලන බැල්මක් තියෙනවා. මේ මට්ටම ලෝකේ විසින් මා තුළ ඇති කරපු තත්වයක් කියලා අපි බලන්න පුරුදු වෙනවා. ලෝකේ විසින් ගොඩනගාපු තත්වයක් කියලා ලෝකේ විමසන්න පුරුදු. ඒක ඇතුලේ තමයි තණ්හාව නිර්මාණය වෙන්නේ. ඒක තමයි දුකේ සම්පූර්ණින් සකස් වෙන්නේ. ඇත්තටම මේක පින්වත් ලෝකේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ හටගෙන නිරුද්ධ වී යන ලෝකයේ ඇතුලේ මොකද්ද වෙන්නේ? ඒ හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයට දකින්න බැරුව ඒක ඇතුලේ මාව දකින්න ගියාම හටගෙන නිරුද්ධ වී යන එක අභිබවා ගිහින් එයා මාව දකින්න ගියාම දුක්ඛමේවහි සම්බෝති. දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛං සම්බෝති නාඤ්ඤත්‍ර දුක්ඛං නිරුජ්ජති. එතකොට හටගෙන නිරුද්ධ වී යනවා විතරක් නෙමෙයි දුකත් හටකට නිරුද්ධ වී යනවා. නැවත නැවත දුකත් හට ගන්න නාඤ්ඤත්‍ර දුක්ඛං සම්බෝති දුක සම්භවේ වෙන්නත් පටන් ගන්න. හටගෙන නිරුද්ධ වී යාම කියන්නේ දුක හටගෙන නිරුද්ධ වී යමක් නෙමෙයි. මමත්තේ පදනම් කරගෙන හටගෙන නිරුද්ධ වී යන ලෝකයේ දෙස එළඹීම තමයි මමත්තේ පදනම් කරගෙන අර හටගෙන නිරුද්ධ වී යන ලෝකේ ලෝකෙට එළඹෙනවනේ. ඒ එළඹුණාම දුකම සම්භවේ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා විතරක් නෙමෙයි දුකම හට ගන්න ගන්නවා. ඒක හරි ලස්සන රිද්මයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති වුණාට ලෝකේ හටගෙන නිරුද්ධ වෙන්නේ ඒක ලෝකේ සාධාතනික ධර්මයක්. ඒකට දෙවියන් වහන්සේටත් ඒක නවත්තන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ වුණත් ඒවක නවත්තන්න උත්සාහ කළේ නැහැ. නවත්තන්න බෑනේ. එතකොට අපිට තියෙන්නේ මේ ලෝක ස්වභාවය තුලින්ම මිදීමට මිසක් අලුත් දෙයක් කරලා මිදෙන්න නෙමෙයි. අන්න ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ විශිෂ්ට වෙන්නේ. අපි මේ අමූතු මනෝමය තත්ත්වයකට ගිහින් මිදෙන්න උත්සාහ කරනවා නෙමෙයි. මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලේ මිදීම, ඒ කියන්නේ නිවන කියන්නේ මනෝ ප්‍රාන්තියක් නෙමෙයි. මම දැක්ක පැවිද්දෙක් කියනවා මේ පහුගිය දවස්වල. නිවන කියන්නේ මානසික මනෝමය. නිවන කියන්නේ මේ බොරු මිනිසුන්ගේ මනස තුළ මැවිච්ච මනෝමය තත්ත්වයක් කියලා. ඉක්මනට සිවුරත් ඇරලා යන්න ඕන. මොකද එයා තනි මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනෙක්. බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න බෑ. අපරාධය මේ අහිංසක මිනිසුන්ගේ දන් වළඳ වළඳ ඉන්නේ. නිවන කියන්නේ එහෙම එකක් නෙමෙයි. නිවන කියන්නේ මේ ලෝකේ රිද්මය තේරුම් ගන්න, මේ රිද්මයට එකතු වෙන සාධක දේශ බලනවා. ඒ සාධක වලින් සිත මුදව ගත්තට පස්සේ අර ලෝකේ රිද්මයට එකතු නොවීම පිණිස යාතුල ස්වභාවයෙන්ම හේතුඵල සකස් වෙනවා. ඒ හේතුඵල ඇතුළේ නිවිල යනවා. එහෙනම් මොකක්වත් වෙන්නේ නැහැ. පහන පත්තු වෙන්නේ තෙල් තියන කන්නේ. පහන පත්තු වෙන්නේ තෙල් වැටිය තියන කන්නේ, තිරේ තියෙන්න ඕනනේ. පහන් තිබ්බා කියලා පත්තු වෙන්නේ නැහනේ. තෙල් ඉවර වුණාම පහනට සිද්ධ වෙන්නේ නිවියාමට. නිවිනහම මොකද්ද පහනට උනේ කියන එක විද්‍යාමාන නැහැ. ලෝකේ එකක් එක කතාව ලෝකේ කතා කරන්න බැරි එකක් නේ. නිවුනහම පහනට මොකද්ද උනේ කියන එක තර්ක කරන්න බෑනේ. පහන් දැල්ලකෝ කියලා අහන්න බෑනේ. ලෝකේ තර්ක කරන්න බෑ එම කාටවත්. නිවන ගැනත් ප්‍රශ්න කරන්න බැරි ඒකයි. නිවීම, නිර්වාණය, සදාතනික විමුක්තියටපත් වුනාම සත්‍යයේ ගමන් මඟ කොහොමද නවතින්නේ? ඒක කතා කරන්න බෑ. ඒක කතා කරන්න බැරියයි. ඒක ලෝකේ ඇත්තක්. මොකද්ද? තෙල් දානකම් පහන පත්තු වුණාට තෙල් ඉවර වුණාම පහනට නිවියාමක් සිද්ධ වෙන්නේ. එතකොට මහා වේගයෙන් දැල්ලුණු දැල්ලට මොකද්ද උනේ කියන එක, ඒ දැල්ල කොහෙටද ගියේ කියලා ඒක කතා කරන්න බෑ. ඒකට එකම සාධාරණ හේතුවක් තියෙන්නේ, තෙල් දැමීම නිසා, තිරයක් තිබ්බ නිසා ඇවිලුණා. තෙල් ඉවර වුණාම, තිරේ ඉවර වුණාම පහන නිවියාමක් විතරක් සිද්ධ වෙනවා කියන එක විතරයි විද්‍යාමාන. ඒක හේතුඵල සහිතව විස්තර කරන්න ඕන එකක් මිසක් පහන් දැල්ල ගැන තර්ක කර යුතු නැහැ. නිවුණාම සත්‍යයට, නිවනටපත් වුණාම එයා කොහෙද යන්නේ කියන එක කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හේතුඵල වශයෙන් මෙන්න මේ හේතු නිසා එයාගේ පැවැත්ම, අවිද්‍යාවෙන් උදව්ව ලැබීම, තණ්හාවෙන් උදව්ව ලැබීම, භව කර්ම වලින් උදව්ව ලැබීම, උපාදානෙන් උදව්ව ලැබීම, මේ මම මගේ ආත්මය කියන ප්‍රපංච සහගතකමින් උපකාරය ලැබීම ඇතුළේ පැවැත්ම තියෙනවා. ඒවයින් සිත මුදවාගෙන සිත උපේක්ෂාවකටපත් උනාට පස්සේ නොපැවැත්ම. එතකොට අර වගේ උපකාරය ලැබෙන පැවැත්ම ඇතුළේ දුක තීරණය කරනවා. පවත්තන් දුක්ඛං. පැවැත්ම විතරයි දුක. පවතින එකනේ දුක. දැන් සිත පවතින එකනේ දුක. සිත නොපවතින වෙලාවට දුකක් නැහනේ. සිතට මානසිකාරයට එකතු වෙන්න බැරි වෙලාවට දුක නැහනේ. නින්දට වැටුනාම දුකක් විඳින්නේ නැහනේ අපි. මෙනෙහි වීමේ ක්‍රියාවලිය නැවතිලානේ තියෙන්නේ. එහෙනම් දුක තීරණය වෙන්නේ මෙනෙහි වීම ඇතුළේනේ. මෙනෙහි වීම කියන මානසිකාරය ඇතුලේ මෙනෙහි කිරීමට පුළුවන්කම ඇතුලේනේ දුක තියෙන්නේ. දුක කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙමෙයිනේ. මෙනෙහි කරන එක නවත්තලා දාපු ගමන් දුක ගලන්නේ නැත්තේ ඒකනේ. මේ නිර්වින්දනය කළාට පස්සේ දුක ගලන්නේ නැත්තේ ඒකනේ. ස්නායු පද්ධතිය සිද්ධ වෙන බින්වත්නි මේ උද්වේගකාරී භාවයේ අඩුකම ආදී හේතු ගොඩාක් නිසානේ නිර්වින්දනය කළාම දුක ගලන්නේ නැහෙනේ. ඒ කියන්නේ දුක වැටහෙන්නේ නැහෙනේ. ඒක එහෙනම් ගතේ ඇත්තටමත් මේ පවතින දෙයක්ම කියලා අපිට කියන්න බෑනේ. එතකොට දුක පවති ඒක මෙහිමයි ගත සහ සිත දෙක අඤ්ඤමඤ්ඤ වශයෙන් ඇපෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් එනස්දීසිය දුන්නාට පස්සේ දුක ගලන්නේ නැත්තේ මේ මේ ඒක මේ ගත සම්බන්ධ කතාවක් කියලා. නෑ නෑ එහෙම වෙන්නම බෑ. මේ බුද්ධ ශාසනය කියන්නේ ගත සහ සිත දෙක අඤ්ඤමඤ්ඤ වශයෙන් ඇපෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. එතකොට මේ අන්‍යෝන්‍ය වශයෙන් ගැපීම ඇතුලේ තමයි මේ කියන්නේ ගතේ උපකාර නැතුව සිතට පවතින්නත් බෑ, සිතේ උපකාර නැතුව ගතට පවතින්නත් බෑ. ඒකනේ ඒ කියන්නේ කර්ම විඥානයේ පිහිටන්නේ. කර්ම විඥානේ නිරුද්ධ වුණොත් එහෙම සමහර කිසිම හේතුවක් නැතුව වුණත් කලලේ වුණත් ඇබෝෂන් වෙන්න ඕන. ඒක සමහරට අම්මගේ ගර්භාෂයේ ප්‍රශ්නිකුත් නෙමෙයි. ජීවවිද්‍යාත්මක ගැටලුත් නෙමෙයි සමහර වෙලාවට. සමහර එහෙම ගැටලු නැති තැන්වල කිසිම ගැටලු නැති තැන්වලත් එහෙම එකක් වෙන්න පුළුවන්. එතකොට ඒක විද්‍යාත්මක පර්යේෂණාගාරයකදීම විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ජීවවිද්‍යාත්මක කිසිම අරුබුදයක් නැති මිනිස්සු මූණ දෙන උබතෝ කොටික ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න ටිකෙන් විතරක්ම මේ කතාව විසඳ ගන්න පුළුවන් කියලා දැන් ඇත්තම ලෝකෙ පිළිගන්නෙත් නෑ. මොකක් හරි ඒ නිසා ලෝකේ බටහිර ලෝකේ පවා බටහිර විද්‍යාව කොහොමත් ඉතින් මෞමාද්‍යත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනෝනේ. ඒගොල්ලෝ පවා දැන් කියන්නේ ඒකයි. ඒගොල්ලන්ටත් එක තැනක උබතෝ කෝටික තැනක ඉර වුණන් පස්සේ ඒක දෙවියන්ට හරි බාර දීලා ඇඟ බේරගන්නේ ඒකයි. අන්න සරුව බලධාරි මොකක් හරි ඇති කතාවක් කියලා එහෙම කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ කුසලයේ ඉපැද්දවීම කියන්නේ ගැඹුරු එකක්. දැන් මේ මාතෘකාව තියෙනවානේ කුසල් සිත් වැඩීම කියන්නේ. ඒක කුසල් සිත් වැඩීම ආරම්භ වෙන්නේ කුසල් සිත් ඉපදවීමෙන්. උපදින් නැති එකක් කොහොමද වැඩින්නේ? එතකොට ඉස්සල්ලාම අපි උත්සාහ කරන ඕන කුසල් සිත් වඩන්න කලින් කුසල සිත උපද්දවන්න ඕන. ඒක උපද්දවන්න අපි මොනවද කරන්න ඕන? කුසල් සිතක් උපද්දවන්න ඇත්තට මේ අපේ දේශනා රටාව ඇතුලේ තේරෙන්නේ නැත්තම් මේක තේරුම් ගන්නත් බැරි වෙයි. දැන් මේ පොඩි ළමයිට කියනවා වගේ අපි මේවත් තේරුම් කරලා කියන්නේ. එතකොට කුසල් සිත් දැන් මේ මාතෘකාව තුන කුසල් සිත් වැඩිම සහ භාවනා ආරම්භ කරන්නකෝ ගැන. භාවනාව ආරම්භ කරන එක අපේ ප්‍රධාන ප්‍රවාහයේ තියෙන්නේ අපි දැන් එතකොට අපේ එතකොට දැන් කුසල් සිත් වඩන්න වෙලා තියෙන අකුසල් වලින් බැට කන නිසානේ. ලෝකෙ දෙපැත්තයි නේ තියෙන්නේ අකුසලේක කුසලේ. ලෝකෙ දෙපැත්තයි නේ තියෙන්නේ. දෙකට වඩා ලෝකෙ මොකක්වත් නැහැ. දෙපැත්තයි තියෙන්නේ. කුසලයේ තියෙනවා අකුසලයේ තියෙනවා. ලැබීම් නොලැබීම් ලෝකේ අන්ත දෙකයි තියෙන්නේ. සැප දුක. ඔය දෙකේම දෙපැත්තෙම කෙලවරට ගිහින් බැලුවට සත්‍ය අවබෝධයක් හම් වෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනියෙන් කිව්වේ මොකද්ද? මහණෙනි මම ඔය දෙකම පාවිච්චි කරලා බැලුවා. දෙකම හොඳටම පාවිච්චි කරපු කෙනෙක් මම. ඒ කියන්නේ අධික සැපදීම ඒ කියන්නේ මේ දෙකම ඇතුළේටම ගිහින් බැලුවා කියලා දුක ඒ අවබෝධයට පත්වීමක් නැහැ. ඒ කියන්නේ නිමාවක් නැහැ. දුකේ අවසානයක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ අධික සැප විඳපු කෙනෙක්. ආයි සැප ගැන නම් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. අදත් ඒක හරි මේ ඔය ශාක්‍ය වංශිකයන්ගේ සැප ගැන අපි නෙමෙයි. ඒවා පුරාවෘත නෙමෙයි. ඉන්දියානු රාජා වලිය දිහා බැලුවහමත් ඒක පේන්න තියෙනවා. ශාක්‍ය වංශිකෝ කියන්නේ ටිකක් මාන්නක්කාර, ඒ කියන්නේ ඉච්චරට සැප සම්පත් සහිත ජීවිතයක් ගෙවපු හරියට මේ හරි ලස්සන පිරිසක් ඒ අය ශාක්‍ය වංශිකයෝ කියන්නේ. එතකොට ඒගොල්ලෝ හරිම මේ හරි කඩවසම් අය ඒගොල්ලෝ හරි මාන්නෙන් ඉඳලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ හරි සැප පහසු ජීවිතයක් ගෙවලා තියෙන්නේ. ඉතින් ඒ සැප කියන්නේ ඒක කතා කරන්න බෑ. උන්වහන්සේගේ මේ යශෝදරා අපදානේ තියනවා මම 140,000 කාන්තාව පිරිවරාගෙන හිටියේ. ඒ අතර මම තමයි ඔබ වහන්සේගේ පරිචාරිකා වුණේ. එතකොට ඒ මාලිගාව කොච්චර ලොකු එකක්ද? ලොකු සංකීර්ණයක්. තිගෙනෙක් යනවා ඉච්චර ලොකු මාලිගෙ ඉතින් ඔය ඉච්චර යන්න එපා අනුරාධපුරේ ගිහින් ලෝවා මහා ප්‍රාසාදයේ දිහා බලන්නකෝ මහල් ගානක් උස්ස සංඝයාට විනය කර්ම කරන්න පොහේගයක් කොහොමද හදුවේ කියලා අද ලංකාවේ එහෙම පොහේගයක්වත් නැහැ හඳුලා විනය කර්ම කරනවානේ පොඩි තැන් තියෙන මේ ලොකු ඒ යුගයට යන්න එපා මම පස්සේ කාල පහළ වෙච්ච දුටුගැමුණු රජුරන්ගේ යුගයට ගිහින් බලන්නකෝ දැනුත් තියෙනවානේ නටබුන් ලෝවා මහා ප්‍රාසාදේ නටමුන් දැනුත් තියෙනවා එහෙනම් අපි මේ හිතුවට මේක දියුණු වෙලාව කියලා මීට වඩා දියුණු වෙලාවල් තිබ්බා නොතිබ්බා නෙමෙයි පින්නත් එහෙම නොතිබ්බා කියලා කියන්න බෑ මිහින්තලේ මේ තිබුණු මේ රෝහල් කියන හොයලා බලන්නකෝ අන්න ඒ වගේ ඒකේ ඒකේ තිබ්බ මේ තිබ්බ දේවල් ඒ කියන්නේ ඒ කාලේ තිබුණු දේවල් ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ කාලේ තිබ්බ ඒක මේ බාගෙට බිත්ති බැඳපු ශාලා වලින් හදපු රෝහල් සංකීර්ණ තිබිලා තියෙනවා. මිහින්තල. ඒක බොරුවක් නම් ගිහින් කෞතුකාගාරේ ගිහින් බලන්න එහෙන් රෝහලෙන් හම්බෙච්ච උපකරණ ඒවා සුරක්ෂිත වොන්න තියලා තියෙනවා. ඒ වගේ ඔය අද සත්කම් වලට ගන්න කතුරු වගේ වමයි තියෙන්නේ. අද සත්කම් වලට පාවිච්චි කරන සත්කමකට අවශ්‍ය උපකරණ තියෙන්නේ. ඒවට සමාන ඒ විදියම උපකරණ තමයි තිබිලා තියෙන්නේ. ඒවා මේ අපි කියනවනේ මේ බොහොම පුරාවිද්‍යා පර්යේෂණ වලින් හොයාගත්ත ඒවා ටික ගිහින් බලනකෝ. ඒවා නිකන් කතාව නෙමෙයි පුරාවෘත නෙමෙයිනේ. සාහිත්‍ය මූලාශ්‍ර විතරක් නෙමෙයිනේ මේ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇතුළේනේ ඒවා තියෙන්නේ. එහෙනම් මේ අපිට වඩා මේ කියන හොඳ දියුණු අවකාශයන් තාක්ෂණික මෙවලම්ම කියන එක නෙමෙයි දියුණු අවකාශයන් ඉතාලිය ඒවා අර ආධ්‍යාත්මික තත්වයකට එක්කයි ඒගොල්ලෝ ඒවා කළේ. ආධ්‍යාත්මික යම් දියුණුවක් තිබ්බට පස්සේ අර ඇස අභිබවා ගියපු කියවීමක් පරිචයක් මනස තුල ගොඩන අද එහෙම පරිචයක් නැත්තේ ඇයි ආධ්‍යාත්මික දියුණුව නැහැ මස්තිෂ්කයක සෛල පිරවීමෙන් පමණක් අවබෝධය කර යන්න මේ දැනුමයි ක්‍රැස් කිරීමේ දුර්වල ක්‍රියාවලියක් තියෙන. එතකොට ඒක ඇතුලේ හරීම යාගේ චින්තනයේ හරි පාටු අද බලන්න හොඳ උගත් මිනිස්සු ඉන්න පොඩි චින්තන තියෙන. හරි පාටුයි. හොඳ උගත් අය හරි පාටුයි. දැන් මම පෞගේ කාලේ දිගට ඉංජිනේරු මහත්තුරු එක්ක වැඩ කළා අපේ අර අපේ හදන භාවනා මධ්‍යස්ථානය සම්බන්ධ විවිධ ඉංජිනේරු මහත්තුරු එක්ක. ඒක ඒගොල්ලොන්ගේ සීමා මායි මම එක එක ඉංජිනේරු මහත්තුරු ඇසුරු කළා. ස්ට්‍රක්චරල් ඉංජිනියර්ස්ලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ස්ලා ලොකේ ගොඩාක් අය ඇසුරු කළා ඒ දවස්වල. පෞගේ කාලෙම මට ඒකෙන් තේරුණා එක දෙයක්. ඒගොල්ලෝ විෂයානුබද්ධ බොහොම දැනුවත් අය වෙන්න ඇති. ඒගොල්ලෝ හොඳ ගණිතමය නුවණක් යාලට ඇති. ඒ ගණන් ටික හදාගන්න පුළුවන් ඇති. හැබැයි ගුල්ලු පොඩි සීමාවක් තියෙනවා. මම හොඳ දෙයක් ඉගෙන ගත්ත පහුගිය දවස. පොඩි. ඒගොල්ලන්ට එළියට ගිහින් හිතන එකක් නැහැ. හරි පොඩි. ඒගොල්ලු හිතන්නේ. එළියට ගිහින් ඒගොල්ලු හිතන්නේම නැහැ. දැන් මට ඊයේ මම ඊයේ වැඩසටහනක් වෙලාවේ මට හම්බ වුණා අපේ මේ අර නෙල්ලිගල නායක ආමතුරෝ විශාල සෑයක් හදනවනේ මත්තල අංගීරස බුදුගුණ මහා සෑය කියලා. ඉතින් උන්වහන්සේකින් මම ඇහුවා මේ වගේ ඉදිකිරීම් ගොඩාක් දැන් මේ භූමියේ තියෙන පොඩි කාලයක් ඇතුළත හැදිච්ච එකක් නිසා මම ඇහුවා මෙච්චර ඉදිකිරීම් ගොඩක් මේ භූමියේ තියෙනවා මහා සෑයක් හැදෙනවා දකුණි විශාලම සෑයක් මේක. එතකොට අවුරුදු 1000කට විතර පස්සේ භූමියේ පැත්තේ ගිහින් සෑයක් හැදෙන්නේ හරි කටුකයි කර්කසයි පරිසරය. ඉතින් කිලෝමීටර් ගාණක් දුරට මිනිසුන්ගේ ගෙවල් නැහැ. එතකොට මේ වගේ එකක මේ වගේ දෙයක් කරන එක විශ්මිතයි. හැබැයි මේකට ඔබ වහන්සේ කොහොමද දැනුම පාවිච්චි කරන්නේ? විශාල ශාලා හැදෙනවා කිව්ව මං කිසි කෙනෙක් මත විශ්වාසය තියන්නේ නැහැ. මේ මහා සෑයේ තියෙන ආකෘති පවා ඒවට අදාළ තාක්ෂණික දැනුම පවා මා විසින්ම රැස් කරගන්න උත්සාහ කරනවා. ඒක මං හොඳ පාඩමක් විදියට මම ඒ කියන්නේ මමත් මගේ ජීවිතේ අත්දැකලා තියෙනවා. ඔය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න දැනුම් පද්ධති ඉන්න අය එක්ක අපි කතා අපි බොහොම නිදහස් මනසින් යහගෙන ඉන්නේ. ඒතර තීරණ ගොඩාක් සිදුරු සහිතයි ඒ කියන එක කියලා. සමහර පොඩි තැනකින් විසඳන්න පුළුවන්. දැන් සමහර අය එනවා අපි ළඟට ඔය අපි ස්වාමීන් වහන්සේලා කියන්නේ ඉතින් විවිධ පරාසයන් තියන අයනේ ලොකු ප්‍රශ්නික වගේ එනවා අපි ළඟට. දැන් ඔය ඉදිකිරීම මෙහෙම කරද්දී ලොකු ප්ලෑන් අරගෙන ඒවා දිකට මේ ලොකු අර්බුදයක් වගේ එනවා මට ළඟට. එහෙම ඇවිල්ලා තියෙන ලොකු අර්බුදයක් ඒ කියන්නේ මහ විශාල ප්‍රශ්නයක් වගේ යාලා පෙන්නන්නේ. මොකුක් කරගන්න වෙන්නේ නැහැ වගේ. අනේ පින්නත් එක ඉරකින් ඒ ප්ලෑන් එකේ. එක ඉරකින් ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ ඉර මේ මිනිසුන්ට පේන්නේ නැහැනේ. පොඩි තැනකින් ඒක විසඳන්න පුළුවන්. ඒක පේන්නේ නැහැනේ. ඒකට හේතුව ඒ කාලේ මිනිසුන්ට තිබුණා ලොකු මේ ආධ්‍යාත්මික ශක්තිය. ඒගොල්ලෝ ටිකක් භාවනා කරපු එහෙම අයනේ. ඒගොල්ලෝ කුසලයේ උපද්දවන රටා. එතකොට අර ඔළුවේ ධාරිතාවය කියන එක හරි වැඩි. ධාරිතාවය අපිට දරන්න පුළුවන් ධාරිතාවයක් තියෙනෝනේ. ඒක හරි වැඩි. ඒකෙන්ද අදත් අපිට හිතා ගන්න බෑනේ රුවන්වැලිසෑය කොහොමද මේ ගර්භය හැදුවේ කියලා. අද අද නම් පින්වත්නි ඉංජිනේරු මහත්තුරු ඔක්කොම එකතුනක් බෑ මේක කරගන්න. අර ගල් කණු මත හැදපු ලෝවා මහා ප්‍රාසාදයේ කොහොමද මහල් ගානක් උසට හැදුවේ කියලා ඒක හිතන්න බෑ. හියුන් සියන් වාර්තාවල තියෙනවා. එයාගේ වාර්තානේ තියෙන්නේ එයා සේදමාවත දිගේ ගමන් කරපු ගමනක් එයාගේ තියෙනවනේ. ඒකේ තියෙනවා එයා එයා ඉන්දියාවෙ ඉඳලා ඉන්දියාවට පෙනුණා කියලා ලෝවා මහා ප්‍රාසාදයේ උඩ තිබ්බ මණිකක්. එයාගේ වාර්තා ලෝකෙ පිළිගන්නවනේ. පාහියන් වාර්තාවල තියෙනවා. ඒ කියන්නේ එයා ඒ ලෝවා මහා ප්‍රාසාදයේ උඩ තිබ්බ මණික ඉන්දියාවට පෙනුණා කියලා. එතකොට ඒක කොච්චර ඒක උස බිල්ඩින් එකක් නේ එතකොට. ඒක කොහොම කරන්නේ අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ පින්නත්. මේ අදපු සෑයවල දිහා බලන්න. ලංකාව විශ්මිත ඉදි කිරීම. ඒවා නිකන් අර අපේ ආඛ්‍යානයේ නිසා තමයි දැන් රුවන්වැලි සෑය නව වතාවක් ගිලා බැස්සා කියනවා. ඒක නව වතාවක් රුවන්වැලි සෑය ගිලා එකින් කියන්න උත්සාහ කළේ මේ මහාවංශේනි කියන්නේ නව වතාවක් රුවන්වැලි සෑය ගිලා බැස්සා කියලා. එකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ එච්චර යටින් ෆවුන්ඩේෂන් එක දැම්මා කියන එක. ඒක තමයි කියන්න උත්සාහ කරන්නේ. එමෙ ගිලා බැස්සා කියන එකම නෙමෙයි එච්චර යටින් තමයි ෆවුන්ඩේෂන් එක තියෙන්නේ කියලා කියන්නේ. ඔව් එච්චර එපා අපේ වැව් ටික බලන්නකෝ ගිහින්. මේ පස්සේ හදපු අනේ තී ලොකු කතා යන්නේ. දැන් පහුගිය කාලේ ආවා ලොකු කතාවක්. දැන් අර කොත්මලේ ජලාශේ ඉරිතලාගෙන යනවා කියලා. කිසි ඉරිතැලිල්ලක් නැහැනේ අර කලින් හදාපු වැව්වල. එහෙනම් මිනිස්සු බෝ ඒක ඒකට මම මේ කියන්න උත්සාහ කළේ මොකද්ද දන්නවද? මම මේ වැදගත් දෙයක් කියන්න උත්සාහ කරේ. ඔයාලගේ සිත්වල භාවනාව වගේ එකක් ජීවිතේට කවලම් වෙලා තිබ්බොත් ඔයාලට තියෙන ධාරිතාවයක් තියෙනවනේ. දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒකේ සීමාවක් නැහැ. ගොඩාක් දරන්න පුළුවන්. ජීවිතේ ගොඩාක් දේවල් ඕනේ නැහැ පින්න උනත්. දැන් සාමාන්‍ය කෙනෙකුට නිින්ද ගොඩාක් ඕනනේ. එහෙම ඕනේ නැහැ. ආහාර ගොඩාක් ඕනනේ. නැහැ ඕනේ නැහැ. දැන් අපි පුරුද්දක් විදිහට දවල්ට විතරේ වළඳ උදේට වළඳන්නේ. උදේට කවදා අවුරුදු ගාණක් අවසෑයින කාලයක් වළඳලා නැහැ. කෙනෙක් කියන්න පුළුවන් අපොයි හොඳ නැහැ උදේට වළඳන්න ඕන ප්‍රශ්නේ ඉන්න පුළුවන්. එහෙම නැහැ පින්නත් නේ. මේ ඇඟේ ස්වභාවය තමයි ඕන දෙකට හුරු වෙනවා. මේ හාලයක් තිස්සේ අනුවර්තනීය වෙලානේ මේ මට්ටමට වෙලා තියෙන්නේ. අනාදිමත් කාලයක් තිස්සේ ඒකේ ස්වභාව ධර්මයට අනුවර්තනීය වෙලානේ මේ දක්වාම මේ ගත මේ මට්ටමට පවතින්නේ. පරම්පරාගායක ඥානමය හේතුත් ඇවිල්ලා තියෙනවා අනුවර්තනීය වීමට. පාරිසරික සාධක බලපාලා තියෙනවා. ඒ වගේ ගොඩක් හේතු මත එහෙම වුන්නේ. ගොඩාක් ආහාර දැන් සාමාන්‍ය කෙනෙකුට නම් ආහාර ගොඩාක් ඕනනේ. උදේටත් කන්න ඕන, දවල්ටත් කන්න ඕන, ඊට පස්සේ හවසට තේ බොන්නත් ඕන, රැට කන්නත් ඕන. රැට මේ අර උදේ දවල් ඒවා වගේ තියෙනම් එළියට හරි ගිහින් කාලා ඉන්න ඕන. හරි අමාරු ජීවිතයක් නේ තියෙන්නේ. එතකොට අර යම් කිසි ආකාරයක ධර්මයක් දරනකොට ආධ්‍යාත්මිකව යම් පරිච්ඡේදයක් කෙනෙකුට තියෙනකොට එයාට ගොඩාක් දේවල් ඕනේ. එහෙම ගොඩාක් ඒවා අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයාලගේ ජීවිතවල තියෙන ලොකු අඩුවක් භාවනාව. ටික ටික භාවනා කරන්න හරි පහසු වෙනවා ජීවිතේ. කවදාවත් භාවනා කරන කෙනෙකුට ජීවිතය අපහසු වෙන්නේ නැහැ. හරි පහසුයි පින්නත් නේ. ඒ පහසුව මං කියන්නේ ඔයගොල්ලන්ට මේ පින්නතුන්ට කියන්නේ පහසුව භුක්ති විඳින්න. මෙතන කුසල්සිත වැඩිවීමට කලින් ඔයාලා කරන්න ඕන පොඩි දෙයයි මම මේ කිව්වේ. කුසල්සිත උපදවන එක. දැන් තියෙනවා ප්‍රශ්නයක්. කුසල්සිත උපදවන්න කුසල් කරන්න ඕන නේද කියන එක. ඔන්න කුසල් කියපු ගමන් ආයෙත් අර සංස්කෘතික ධාරාව කියපු අටපිරිකර ඔළුවට එන්න පුළුවන්. කාටිනි පිංකම ඔළුවට එන්න පුළුවන්. ඔයවගේ කුසල් කුසල් කියලා මෙහි අවුලගත්ත සංස්කෘතික ධාරාව විසින් වර්ගීකරණය කරපු දේවල් ටිකක් තියෙනවනේ. පින්වත්නි, ඒවා කුසල් නෙමෙයි කියලා මං කියන්නේ නැහැ. ඒවා කුසල් තමයි. හැබැයි මෙතන පින්වත්නි, කුසලයේ වැඩිවීමට පෙර කුසලයේ උපද්දවනවා කියන්නේ අකුසලයේ දකින්නවා කියන එක එච්චරයි. මොකද්ද? කුසල් වැඩිවීමට පෙර කුසලයේ උපද්දවන්න ඕන. කුසලයේ ඉපදවීම වනාහි තමන්ගේ අකුසලයේ අඳුනා ගැනීම එච්චරයි. මං ආයෙත් කියනවා, කුසල් වැඩිවීමට පෙර කුසල් සිත ඉපදවන්න ඕන. ඉපදපු නැති එකක් වඩන්න බෑනේ. ඉපදිච්ච නැති ළමයි වැඩෙන්නේ නෑනේ. ඉපදීමෙන් තමයි වැඩිම සිද්ධ වෙන්නේ. නූපන් දෙයක් වැඩිමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන, කුසලයේ උපද්දවන්නේ කොහොමද කියන එකයි තව වැදගත් වෙන්නේ. වැඩිම කොහොමද කියන එක නෙමෙයි. ඉපදිච්ච එක වඩා ගන්න එක පස්සේ කරන්න පුළුවන්. උපදවන්නේ කොතනද කියන එකයි වැදගත්. ඉපදෙමි වැඩිමිට පෙර ඉපදවිය යුතුයි. ඉපදෙවීමට ලෝකේ හඹාගෙන යන්න හොඳ නැහැ. අටපිරිකර කඩවල් වල අරීම යන්න එපා. ලොකුවට දුවන්න එපා. ඇයි? අපිට එහෙම අටපිරිකර වල ප්‍රශ්නයක් නැහැ මේ දවස්වල. ලෙවුරු පිරිකර වල එන්නේ ඉදි අවුලක් නැහැ. ලංකා මිනිස්සු තනින අපිට හරිය හරි අඩුපාඩු ඇති සිවුරු කියලා එහෙම කිසි අඩුවක් නැහැ අපිට. ලංකාවේ හාඳුනුන්න එහෙම සිවුරු වනේ. අහලා බලලා ඕනනම් සිවුරක් අරෙමි ගින් දෙන්න හොඳයි. බොහොම වටිනවා ඒක. මොනවද සනස අඩුපාඩු දෙපොට සිවුරක්ද අඩුපාඩු තනිපොට සිවුරක්ද අඳන සිවුරක්ද මොකද්ද මම කැමති පූජා කරන්න. අහලා පූජා කරන්න පින්නවත් නී නැත්තම් වැඩන්නේ මේකේ. ඒක ඇතුලේ ලෝක ඒ කියන්නේ මං කියන්නේ අටපිරිකර පූජා කරන්න ඕන නම් ඒක හරි කියනවනේ. අටපිරිකර පූජා කරන්න ඕන ඒක බුද්ධ ශාසනය කියලා. ඉතින් පූජා කරන්න ඕන නම් ඒක හොඳට පූජා කරන්න. හොඳට නිකන් කඩෙන් අරගෙන රුපියල් 1500ක් දීලා එහෙම පූජා කරන්න එපා. ඇයි? ඒව පොරවන්න බෑ. පොරවන්න නෙමෙයි ඒක පාපිස්සටත් ගන්න බෑ සමහර ඒවා. ඔය අටපිරිකර ලස්සන හොදලා තිබ්බට. සමහර ඒවා සිවුරුත් නෙමෙයි. මේක හොඳ බිස්නස් එකක් නේ. ගොඩාක් ඔය අටපිරිකර කඩහිම කරන අය ඉන්නේ. හරි, මේක ලොකු බිස්නස් එකක් නේ ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ කුසලයේ මොකද්ද, ධර්මයේ මොකද්ද, එහෙම එකක් නෑ. ඒකනේ හරි අතෘප්තියෙන්නේ ජීවිතේ ගෙවන්න. හොඳට බලන්න ඒගොල්ලෝගේ ව්‍යාපාරයක්. ඒදි ඒක ඇතුලේ අය ගන්න පුළුවන් සිවුරු එහෙම ගන්න එපා පින්වත්. ඒක පූජා කරන්න ඕන නම් ඒක කීප පාරකට පූජා කරන්න. හොඳ ඒක හොඳ අටපිරිකරක් සාමාන්‍ය. හොඳ සිවුරු කට්ටලයක් සාමාන්‍ය රුපියල් 15000ක් විතර වෙනවා. එතන ඒක 15000ක් නැත්නම් එක එක ගෙනත් පූජා කරන්න. අත් පාත්‍රයක් වෙලාවක ගෙනත් පූජා කරනවා. පාත්‍රයක් හොඳට කළු කරලා තල තෙල් වලින් කළු කරලා කළු කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට කරලා ස්වාමීන් වහන්සේට ගෙනලා පූජා කරනවා. අනේ ස්වාමීනි මේක පිළිගන්න කියලා. ඒ කුසල් ගැන නිමී මේ කියන්නේ. මම මේකයි කියන්න උත්සාහ කරන්නේ. ඒවා ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ කරන ඒවානේ. ඒවා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අකුසලය අඳුනා ගැනීමෙන් තමයි කුසලයේ උපදින්නේ. තමන්ගේ රාගය, ද්වේෂය, මෝහය ඒ මට්ටමේම අඳුනා ගන්නවා. ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. අපි සාධාරණීකරණය කරනෝනේ. ඒ සාධාරණීකරණය කිරීමෙන් තමයි තණ්හාව වැඩෙන්නේ. අකුසලය සාධාරණීකරණය කිරීමෙන් තමයි තණ්හාව මෝරන්නේ. දැන් හිතන්නකෝ, කේන්ති යනකොට අපි සාධාරණීකරණය කරන්නේ කොහොමද? ඔයා දන්නවනේ මං එහෙම කේන්ති ගන්න මිනිහෙක් නෙමෙයි. ඔයා මෙහෙම කරපු නිසායි මට කේන්ති කියේ. ඔයා මතක තියාගන්න කියලා කියන්නේද? අනේ සාධාරණීකරණී කරලා මම කේන්ති ගන්නෑ. ඔයා ඔහොම බලපු නිසා, ඔහොම කතා කරපු නිසා, ඔහොම වැඩ කරපු නිසා මට කේන්ති කියලා. එතකොට එයා බලන්න එයා කොච්චර වහල් වෙච්ච මිනිහෙක්ද කියලා. එයා කේන්ති, එයා දඟලනකොට මෙයාට කේන්ති යනවා නම් එයාට වහල් වෙච්ච කමන්නේ තියෙන්නේ. නිවහල් වෙන්න පින්වත්නි, ලෝකෙම ගිනි ගත්තත් අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න පුළුවන් මට්ටමට නිවෙන්න. ලෝකෙම ඇවිලුණත්, ලෝකෙම පිච්චුණත්, ගිනි ගන්නව නේද කියලා බලාගෙන ඉන්න පුළුවන් මට්ටමට හිත හදාගන්න. මොකද එහෙම ගිනි ගන්න ඉද්දී පින්වත්නි, ඔයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔයාලට මේ ලෝකෙ ගිනි ගත්ත වෙලාවක ඔයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. නොදැවි ඉන්න උත්සාහ කරනවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මේ මෙතනදි පින්වත්නි, මේ කුසලයේ ඉපැද්දවීම කියලා මෙතන බුද්ධ ශාසනය තුල අර්ථවත් කරන්නේම කුසල ඉපදවීම කියලා බුද්ධ ශාසනය පෙන්වන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. මෙතන කුසල ඉපැද්දවීම කියන්නේ අකුසලයේ අඳුනා ගන්න එක. සාධාරණී කරන්නේ තව සිතකින්. සාධාරණීකරණී කරන්නේ අකුසලයේ අඳුනා ගන්නවා. ඔව්, ඇත්තට මට දෝමනස්සය ඇති වුණා. ඒක කියන්නේ නැහැ එළියට. එයා හිතින් අඳුන ගන්නවා. ඒක සිතින් හරියට අඳුන ගන්නවා. ඒක කවුරු හරි කිව්වොත් ඔයා මේ මට්ටමේ ඉන්නේ අයියෝ මේක ඇත්ත ඇත්ත කියලා ඒක පිළිගන්න. ඔව් ඔයා කියන එක හරි මම මෙහෙම අවුලක තමයි ඉන්නේ. ඔයා බලන්නේ වැඩ කරපු විදිය හරි නෑ. ඔයා එහෙම ප්‍රතිචාර දක්වන්න එපා කියලා කිව්වොත් ඔව් ඇත්ත අඳුන හරි නෑ මං කරපු දේ. මං ආයක නොවෙන්න පුළුවන් තරම් සිහිනුවන උපදව ගන්න උත්සාහ කරන්න. ඔයාට බොහොම පින් ඒක තේරුම් කළාට එච්චරයි. එතනින් ඒක හරි හොඳ දෙයක් නේ. අද මිනිස්සු එහෙම එකක් නෑ. එයා දහසකුත් කාරණා කියනවා. ඒක සාධාරණීකරණය කරන්න. ඇත්තටම අකුසලයේ සාධාරණී කිරීම තුලින් තමයි තණ්හාව පැන නගින්නේ. අපි තණ්හාවේ නිරෝධය ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට පළවෙනි එකේ නම් අකුසලයේ කුසලයේ උපද්දවනවා කියන්නේ මොකද්ද? අකුසලයේ අකුසලයේ හැටියට දකින්න එක. ඒක යාගේ සිතින් දකින්නවා. ඒ දැකීමම ඒ දකින්න කම කියන්නේ ඒක කුසලය. කුසලයේ ඉපදවීම. ඒක දකිද්දි කුසලයේ ඉපදවීම පිණිස ඇති බාධා එනවා. මොකද්ද? ඒ කියන්නේ අකුසලයක් ආවම ඒක දිගට දිගට හිත හිත ඉඳී හිතෙනවා. දැන් රාගය හිතට ආවන් පස්සේ ධර්මීය වගේ නෙමෙයි. දිගට හිතන්න පුළුවන්. ද්වේෂය ආවට පස්සේ දිගට හිතන්න පුළුවන් වෙනේව ඉන්නේ නැහැ ඔළුවට. ඒකට අදාළ වටපිටාව හොඳට කල්ප. ඒ අන්න එතනදී අඥා නිමිත්ත පබ්බය. හැම වෙලාවකම අර කුසල් සිත උපද්දවනවා. මේ මම ඉන්නේ අකුසලයේ මම්මේ ඉන්නේ අකුසල් සිත නඩත්තු කරමින් නේද කියලා දකිනවා. ඒක තමයි අඥා නිමිත්ත පබ්බය. ඊට පස්සේ මොකද කරන්නේ? ආදීනෝ පබ්බය. මේ අකුසල් සිත තණ්හ අකුසල් සිත දකින්න බැරි වීමෙන් තණ්හාව ප්‍රවර්ධනය වෙලා නැවත නැවත තුන් භූමිය අනුව යන සත්‍යයේ ගමනක් නිර්මාණය වෙනවා නේද? මේ බඳු ගමනක් මා තුළ නිර්මාණය වෙනවා නේද කියලා පින්වත්නි අපි අපේ ජීවිතවලදී එයා ඒක ඇතුලේ ආදීනව ටික දකින්න පටන් ගන්නවා. මේක ඇතුලේ මම මට සසර හැදුනේ මේ මට්ටමේදී, ඉස්සරහට සසර හැදෙන්නෙත් මේ මට්ටමේදී. අකුසලයේ අකුසලයේ හැටියට දකින්න බැරුව, ඒ කියන්නේ කුසලයේ උපද්දවන්න බැරුව, අකුසල් සාධාරණීකරණය කරන්න ගින් ඒ සාධාරණීකරණියත්වයේ ඇතුලේ මා තුළ පැන නගිනවා තණ්හාව. ඒ තණ්හාව පැන නැගීම නිසා නේද මම පෙර සසරත් ඉපදුනේ, ඉස්සරහට උපදින්නෙත් ඒකයි, අද විඳින්නෙත් ඒකයි නේද කියලා අතීතං සේඥානේ අනාගතං සේඥානේ පච්චුප්පන්නං සේඥානියොසි විමසනවා. එතකොට ආදීනව නිමිත්ත ආදීනව සම්බන්ධ නිමිත්ත සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න කුසලයේ වැඩිමේ අවකාශය ලෑස්ති වෙලා තියෙනවා. කුසලයේ වැඩිමේ අවකාශය. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම බලන්න අකුසලයේ තවම දුරු කරලා නැහැ. ප්‍රඥාව හාත්පස වැඩිලා නැති නිසා හැම වෙලාවකම මේ අනු අර පුරුදු වෙලක් තියෙන ඒවා කල්පනා කර කර ඉන්න නිසා හැම වෙලාවෙම මානසිකාරයේ පැත්තට යනවා. එතකොට යා කරන්නේ මොකද්ද? හැම වෙලාවකම මානසිකාරයේ එතනදීම වෙන පැත්තකට ගන්නවා. හැම වෙලාවෙම යා උත්සාහ කරනවා මානසිකාරයේ වෙන පැත්තකට ගන්න. මානසිකාරයේ වෙන පැත්තකට ගත්ත ගමන් මේ ප්‍රවාහය එතන නවතිනෝනි. මනසිකාරයේ වෙන පැත්තකට ගත්ත ගමන් ආයතනම නවතිනවා. ඇයි? ඒ ගත පැත්ත අනුවම ආයසිතුවිලි ප්‍රවාහය ගලන්න ගන්නවනේ. සිතුවිලි දෙකක් හිතේ එකට පවතින්නේ නැහනේ. සිතුවිලි දෙකක් පවතින්නේ නැහැ. සිත ඒ සිත බිඳියාමින් තමයි තව සිතක් උපදින්නේ. චිත්තක්ෂණයයිනේ. ඒ සිත බිඳුනහම එතකොට ඒ සිත බිඳිලා ඒ සිත පවතින ගමන් අර මනසිකාරය කරන පැත්තෙනුත් පහළ වෙනව නෙමෙයි. ආයත් මානසිකාරය කළා විදිහ සිත ඉතා වේගවත් ක්ෂණයක් ක්ෂණයක් ගානේ වේගෙන් වේගෙන් ඉපදීපදී බිඳිමිදි යන එක ඇතුලේ ආයය හට ගන්නවා. පුරුදු කරනවා මානසිකාරය වෙන පැත්තක තියා. ඒකනේ අපි කියන්නේ මොකක් හරි අවුලකින්ම ඉන්න වෙන යංකෝ ඔතන ඉන්න එපා අපි යංකෝ වෙන පැත්තකට යා. ගොඩාක් රණ්ඩුවකට පැටලලා ඉන්න වෙලාවක වෙන පැත්තකට එක් කරන යන්නේ. ඊට පස්සේ ආයෙ ගෙදර ආවට පස්සේ රණ්ඩු නැහනේ. එන මානසිකාරයේ කෙනෙක් කියන්න පුළුවන් මානසිකාරයේ වෙන පැත්තකට අරන් කොච්චර කල් ඉන්නද කියලා. නෑ, මේ සිත හැම වෙලාවකම බැස යාමක් තියෙන මේ සිතේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. නිකන් කේන්ති ගියාම උනත් බැස යනවා. ඒ කේන්ති ඇති වෙච්ච වෙලාවෙ ඉඳලා බැලලා යන එක වෙන්නේ. දුක උනත් බය වෙන්න එපා. මේ මැරෙන්න ඕන දෙයක් නෙමේ දුක කියන්නේ. දුක ඇති දුක හටගත්ත වෙලාවෙ ඉඳලා බැලලා යනවා. අනේ මට මේක දරන්න බෑ හාඳුරණේ කිව්වට එයාට දරන්න පුළුවන්. මොකද ඒ දරන්න අමාරු වෙලාවේ තියෙන්නේ එතන ඉඳලම දරන්න පුළුවන් අවකාශයටම හිත යන්නේ. ඒ කියන්නේ දුකේ නැගීමක් නැහැ කවදාවත්. බැසීමක් තියෙන. දුක හටගත්ත වෙලාව ඉඳලා බැසයාමක් තියෙන දුකේ. දුක උත්සන්න වෙන්නේ ආය ආය දුක හටගන්නේ කහරි වෙන ආය ආය අරමුණු ඇසුලේ. ඒ හටගත්ත දුක නම් බැසයාමක්මයි තියෙන්නේ. ඒකනේ සමහරලාවට විවාහය දෙදරලා යනකොට සමහර තමන්ගේ ස්වාමියා මිය ගියොත් එයා හිතනවා මේ මට ආයේ ජීවිත නැගිටින්න බෑ කියලා. එයා මාසයක් දෙකක් යනකොට ආයෙත් සාමාන්‍යකරණයට එනවා. එයාගේ කඳුළු අඩු වෙනවා. දරුවා මැරුණාම එයා අම්මලා තාත්තලාට වාවන්නේ නැහැ ඒක. නමුත් එයා ටික කාලයක් යනකොට එයාට අර මුලින් අඬපු තරම් අඬන්නේ නැහැ. මතක් වුණාම ආයෙ අඬනවා. අර කලින් විලාප දුන්න තරම් කන්නේ නැතුව කල්පනා කර ඒව නැහැ. එන අපිට තේරෙනවා එන දුකේ බැසයාමක් තියෙන ඉන්නෙන්ද දුක මෝරලා නැහැ. ඒක අමා දුක ඇත්තටම දරන්න ගොඩා බරපතල දුකක් වුණත් දරන්න අමාරු වෙන්නේ දවස් 25ක් විතර විතරයි. ඒ 25ෙත් දුක බැසයාමක් තියෙන මුල් සතිය විතර පහ වුණාට පස්සේ කොහොමද වේගෙන් බහින්න පටන් ගන්න. මුල් සතිය හිමින් බහින්නේ ඊට පස්සේ පළවෙනි සතිය ඉවර වුණාට පස්සේ දුක බැසයාමක් පටන් ගන්න. සාමාන්‍ය දවස් 20ක් 21ක් යනකොට දුක ඉතා වේගෙන් බෑවුමකටපත් වෙනවා. ඒ නිසා මම මට මේ දුක දරන්න බෑ මං උහුලන්නේ කොහොමද කිව්වට අනේ බය වෙන්න එපා පොඩ්ඩක් ඉන්න ටිකක්. ඔච්චර දඟලන්න එපා ඒකට. මොකද ඔයා ඔය දුකේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඔයා ඔතන ඉඳලම බහිනවා දුක. බැස යාමක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අසති යමනසිකාරණි කියන මානසිකාරය පුළුවන් තරම් වෙන පැත්තකට. ඊට පස්සේ විතක්ක මූල ભેද නිමිත්ත. විතක්ක මූල ભેද නිමිත්ත කියන්නේ මේ මනෝමය தત્ත්වය මාතුල නිර්මාණي උනේ කොහොමද? බාහිර ලෝකේ නිසා නෙමෙයි නම් හේතුඵල ඇතුලේ කොහොමද මේ தત્ත්වය හැදිලා තියෙන්නේ? දැන් ධොම්නස නම් ඉන්නේ, පටිගේ නම් ඉන්නේ. ඒක මගේ සිත තුළ ජනිත වුනේ මොකක් නිසාද? මා තුළ පටිග අනුසය තියෙන නිසා. පටිග අනුසය ක්‍රියාත්මක වෙන්නේ ඇයි? ආවිද්‍යාව තියෙන නිසා. ඔය විදිහට පටිසමුපාදින් බලාන යනවා. මේ මොහොතේ පටිගය ගැටුම්කාරී මට්ටමට මගේ සිත උග්‍ර වුනේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයේ පටිග නිමිත්තයි දෙක නිසා. වගේ අර ධර්මිය ඔක හරි ලස්සනට ලියලා පෙන්නනෝ. විතක්ක මූල ભેද නිමිත්ත මුල් හේතු හොයාගෙන යනවා. ඒතර මුල් එතකොට මේක ඇති වෙන්න බලපාපු මූලික தත්ත්වය එක පොඩි දර්ශනයක් සමහර විට. එක වචනයක් සමහර විට. මේ ඇවිලිලා දැඟලුවට එක වචනයක් මේහිට මෙහිට වෙලා. කියලා මේ සන්දර්භයත් බලනවා. සන්දර්භය එතකොට පේනවා වචනේද පොඩි දර්ශනයක්ද එක වෙන කෙනෙක්ගෙන් අහපු එකක්. ඔය වගේ අර වට පටිච්ච සමුප්පන්නවත් බලනවා සන්දර්භය ඇතුළෙත් බලනවා. මොකද්ද මේ මට්ටමේ ඉන්න මට බලපෑවේ කියලා. අන්න මේ මට්ටමේ ඇතුළේ යාට පේනවා. එහෙනම් මෙහෙම බලන්න බලන්න නිවෙනවා. හැබැයි යාට තේරෙනවා මගේ ඇතුළේ තියෙන පටිග අනුසය ගැලවෙනකන් නැවත නැවත කේන්ති යන එක මට නවතින්නේ කියලා. ඒක අයින් කරන අදහසින් තමයි භාවිතා බහුලී කතා සිත වඩන්න පටන් ගන්න. එතකොට පදනමක් ඇතුවයි භාවනා කරන්නේ. බෞද්ධ නිසා භාවනා කරනව නෙමෙයි. එතකොට යාගේ ස්වභාවය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තමයි භාවනා කරන්නේ. ඒක ගොඩාක් විසිරුණු සිතක් නම් තියෙන්නේ ආනාපාන සතිය වගේ එකක් තමයි වඩන්නේ. හැම වෙලාවකම නිකන් ලෝකෙට වටිනාකම යනවා නම් අනිත්‍ය සංඥා වගේ එකක් තමයි වඩන්නේ. කොයි වෙලාවෙත් නිකන් ගිනි අරගත්ත හිතක් නම් තියෙන්නේ මෛත්‍රී වගේ එකක් තමයි වඩන්නේ. ඒකට ඒ තැන වෙන වෙන විසඳුම් තියෙන්නේ. ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. අන්න එතනදී තමයි ගුරුවරයෙක් ටිකක් ඕන මෙන්න මේ භාවනාව කරලා බලන්න වගේ පොඩි අදහසක් දෙන්න පුළුවන්. එයාටත් හරියට අදහසක් දෙන්න බෑ. මේ විදිහට කළොත් එයාට පුළුවන් බලන්න. ඒතකොට මේ සිත වැඩිම කියන එක තමන්ව ඉතා ගැඹුරින් කියවාගෙනයි මේක කරන්නේ. නැතුව ඒකෙන් මනසරෝ අවුල් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ වැඩි කල් යන්න කලින්. මෙන්න මේ බඳු ආකාරයට සිත භාවිතා කිරීම පිණිස මේ හෝරාවක ධර්ම දේශනාව පිනතුන්ට උපකාර වේවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කොළඹට පදිංචි වෛද්‍ය චන්දිමාලි ගුණරත්න මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ වෛද්‍යතුමිය ඇතුළු මේ රැස් වුණා වූ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත්‍ය වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් සිත් වඩාගෙන ධර්මයේ දියුණු කරගෙන ඊට හොඳ පදනමක් ඇතුව භාවනාවක් ආරම්භ කිරීමට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හෝමාගම අතුරුගිරිය පාරේ දෙවන පටුමගේ විසූ වසර 27කට පෙර පරලෝස සැපත් වුණු බී.ඩී. ගුණරත්න මහත්මාට අනුමෝදනා කරන්නට එතුමිය ඇතුළු පිනතුන් බලාපොරොත්තු වෙනවා. එවැගේම චන්දිමාලි ගුණරත්න මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මිය ගිය ඥාතීන්ගේ ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සෝමා කුසුම් පෙරේරා මෑණියන්ට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. අකිත් සහ සසෙන් කියන පුතුන් දෙදෙනාටද අනාගත සුභ සිද්ධිය පිණිස සිත් ප්‍රාර්ථනා කරනවා මේ දේශනාවෙන්. දේශකයන් වහන්සේ විච අපටත් මේ රැස්ුණා වූ සියලු දෙනාටත් ලක්වාසී ලෝකවාසී සියලු මහසඟරුවන්ටත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාට හැම දෙනාටමත් අනුමෝදනාශිර්වාද කොට තිබෙනවා. වෛද්‍ය චන්දිමාලි ගුණරත්න මහත්මිය ප්‍රදාන මේ රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් සිත් වැඩිමටත් ධර්මීය දැරීමටත් ඒවා මානසිකාරය කරමින් සම්මාදිට්ඨියෙන් ජීවිතේ විමසා ගැනීමටත් මේ ජීවිතයේ ඇතුළේම හොඳට පදනමක් ඇතුව භාවනාවක් ආරම්භ කරලා ඒක වඩාගෙන විදර්ශනා කරගෙන මේ ගෞතම බුදු සසුනේ සෝතාපන්න ඵලෙ පිහිටන්නට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ